සාදුනාදයක් පවත්වන තිසරණ සහිත පෝසතස්ථාංග සීල සමාදානය සඳහා සබ්ද නගලා නමස්කාර සංඝ ගෞරවණීය අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි පින්වත් බෝධිචිත්තාමෑණියන් ඇතුළු සදහැ බර කාරුණික පින්වත්නි අදත් මේ හැම දෙනාම මේ විවේකී දවසේ මේ පුණ්‍යස්ථානයට එකතු වුණේ ලංුණේ රැස්ුණේ මේ ජීවිතයේ උතුම් ඵල නෙලා ගන්නට ඒ ලෞතර ධාමයේ සිසිල ලබන්නට ඒ ලෞතර ධාමෙන් නිවීමක් සංසිඳීමක් ලබන්නටම ඕනෑය කියන අදහස ප්‍රාර්ථනාව ඇතුවමයි ඒ අදහස ඒ අරමුණ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව එලෙසින්ම ඉෂ්ට සිද්ධ කරගෙන අදාදම මේ ජීවිතයේ අත්විඳින්නට වෙන සියලු දුක අත්දකිමින් සියලු දුකින් එතර කරවන ධම්මග ධම් පරියාය දැන අවබෝධ කරගෙන සසර දුක් ගෙවා ගන්නවා කියන අදහස අදිස්ථානයේදී නැති කරගෙන ඒ සඳහා එරෙහි වන යම්තාක් යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් වේ නම් ඒ සියල්ලක් සූවිසි අනන්ත බුදු ගුණ බලයෙන් සූවිසි අනන්ත ගුණ බල මහිමයෙන් බුද්ධ බෝසත්ත්වයන් වහන්සේලා ඇතුළු සියලු උපකාරක දෙවියන්ගේ රැකවරණයෙන් දුරුව සියලු යහපත උදා කර ගැනීමට සියලු ශක්තිය භාග්‍ය වාසනා වද දවසේ හැම දිනාටම සලසා ලැබේවා කියලා පළමු කොට ආශිර්වාද කරනවා. පින්වතුනි අදත් අපි මේ මොහොතේදී උතුම් වූ සීලයක පිළිපදන්නට යෙදුණා. ඒ සීලය පිළිබඳව යමක් කතා කළ යුතු වත් ආයතනවා සීලය පිළිබඳව අපි යමක් කතා කරන්න ඕන අන්තිම දවසේ අන්තිම වැඩසටහනේ. ඊට මෙහෙන් අපිට යමක් කතා කරන්න පුළුවන් කමක් නැහැ සීලය පිළිබඳව. සීලය කියලා කියන්නේ දර්ශනයකින් යුක්ත වෙන්න ඕන එකක්. දිට්ඨින් චානුපගම්ම සීලවා. දර්ශනයකින් යුක්තව සිල්වත් වෙනවා නම් තමයි අරියකන්ත සීලයක් වෙන්නේ ආර්ය සීලයක් වෙන්නේ. ඒ ආර්ය සීලයක් බවට පත් වෙන හැටි දැනට කතා කරන්න පුළුවන් කමක් නැහැ. දර්ශනය කියන්නේ කුමක්ද කියන එක නොදැන. ඒ ටික දැනගත්තට පස්සේ අපට කුසල සීලය කියලා කියන්නේ මොකද්ද කියලා අර්ථවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක අපි පසුදිනයකට යොදා ගන්නවා. දැනට අපේ දැනුමේ අවබෝධයේ තරමින් අපි ශික්ෂාපද සමාදානයේ තියදුනා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයාට සත්‍යයට දේශනා කළ මේ දේශනාවේදී අපි මතක් කරගන්නට ඕන මේ ශික්ෂාපද ටික රැකෙන්නේ ආරක්ෂා වෙන්නේ සිතේ උපදන ලෝභ ද්වේෂ මෝහ යටපත් කරගෙන හිටියොත් ලෝභ ද්වේෂ මෝහ කුසල මුල් මතුවෙච්ච හැම මොහොතකම සිත කය වචනය වරදට යොමු වෙලා ඇති. කාය වාචානං සමෝදානං සීලං කය වචන දෙකෙහි සංවර භාවයයි සීලේ කොට දේශනා වෙන්නේ. ඒ සංවර භාවයේ ගොඩනැගෙන්නේ මානසික සංවරයේ ගොඩනැගුණොත්. එනිසා සීලේදී යෙදෙන්න ඕන සතර සම්‍යක්පදං වීරිය නිතරම හිත දිහා බලාගෙනයි මේ කාර්යය කරන්න පුළුවන් වෙන්නේ. එතකොටයි අපේ සීලය දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන තැනට වැටෙන්නේ. ඒක භාවනාවකින් තොරව කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. කය වචනේ රකින්නවා කියන එක. කය වචනේ රකින්නවා කියන එක රැකෙයි අවස්ථාවක් වෙනකම්. අවස්ථාවක් ආපුත නැත් රැකෙන්න නම් ලෝභ දේශ මොහයන් හඳුනා ගන්න ඕන. හඳුනගෙන නූපන්න කුසලයේ උපන්න උපන්න කුසලයේ දුරු කරන වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. ඊළඟට නූපන් කුසලයේ උපදවන්නට ඕන උපන් කුසලයේ වඩන්නට ඕන. ලෝභ දේශ මොහ ඇති කල්ලි අකුසලයේ අලෝභ දේශ මොහ ඇති කල්ලි කුසලයේ. අකුසලයේ දුරු කරලා කුසලයට යන්න ඕන. අකුසලයේ දුරු කරලා කුසලයට යන්න නම් ලෝභ දේශ මොහ දුරු කරලයි අලෝභ දේශ මොහ ගන්න දෙන්නේ. එනිසා ඒ ගන්න පිළිවෙල හඳුනා ගන්න වෙනවා. අපි ඒවා පිළිබඳව නැවත පසුකාලයක පැහැදිලි කරනවා. සමස්ත ප්‍රතිපදාව දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමී සීනියගේ උද්දං අහිජාතු ගර්භසේයං පුනරේති. නැවත ගර්භවාසයකට නොයෙන්න නම් අනුගමනය කළ යුතු පිළිවෙත ප්‍රතිපදාව මොකක්ද කියලා. දැන් අපි අද දවසේම කෙනෙක් තියෙන සූදානම භාවනා කරන්න. ඉතින් අපි පළමු කොට ටික වෙලාවක් ඒ සඳහා කාලය ගත කරලා ඉන්පස්සේ විදර්ශනා විපස්සනාව මාර්ගය පිළිබඳව දැනගත යුතු දෙයින් දැනුවත් වෙමින් ඒ අනුපිළිවෙලින් අපි ටිකෙන් ටික ඒ දහම් මගට බැස ගන්නට ප්‍රායෝගික වෙන්නට අපි ටිකක් කතා බහ කරමින් අවශ්‍ය පිළිවෙල හඳුනා ගනිමු. හඳුනාගෙන ඒ සඳහා ප්‍රායෝගික වෙමු. දැන් අපි ටික වෙලාවක් ලෞතුරු ගුණ බුදු ගුණ සිහි කරලා ඔබට පුරුදු පරිද්දෙන් හිත එකඟ කරගන්න පුළුවන් සමාධි භාවනාවක ආනාපාන සති වෙන්න පුළුවන්, බුදු ගුණ මෛත්‍රී වෙන්න පුළුවන්. කුමන වේව පුරුදු කමඨහනකට හිත යොමු කරලා ටික වෙලාවක් සිත් නිවාගෙන සංසිඳුවාගෙන දැනගත යුක්ත දැනගන්නට කල යුක්ත කරන්නට ඊට පසු අපි උත්සාහවත් වෙමු. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන උන්වහන්සේ වරමුණු කරගෙන සිහි කරගෙන දෙත් නලලති හිතබාගෙන මෙසේ කියන්න බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මේ ජීවිතය පූජා කරමි. නම වැඳ නමස්කාර කරමි. මාගේ සියලු වැඩි හිටි උතුමන්ටද මම වැඳ නමස්කාර කරමි. නාගේ නමස්කාරය වේවා. දැන නොදැන සිදුනා වූ සියලුම දෝෂයන්ට මට සමාව දෙවිවා. මට සමාව දෙවිවා. මට සමාව දෙවිවා. භාවනා ඉරියව් ඇති කරගෙන බාහිර ලෝකයක් එක්ක තිබිච්ච සම්බන්ධතාවයන් අත්හැරෙන්න උපක්‍රමයක් හැටියට අපි ලෞතුරා බුදු ගුණ ටිකක් කියනවා. ඒ හඬට සවන් දෙමින්, ඒ අනුවම තමන්ද මෙනෙහි කරමින් බාහිර ලෝකයට බැඳුන පිට කින් මුදවාගෙන කමටහනට සුදුස්සේ මනස අරමුණට යොමු කරගන්න සුදුසු පදනමක්, සුදුසු පසුබිමක් හදාගන්න උත්සාහවත් වෙන්න ඒ ලෝතුරු ගුණ බලමහිමේ පිහිට ආධාරයේ උපකාරය ලබාගෙන සාමි භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සතුරන් දුරු කළහින්ද රහස්වත් පවුනු කළහින්ද සංසාර අරසිඳලු හින්ද සියලු මෙතන වදාළෙහි අවබෝධ කටයුතු සියලු ධර්මයන් අවබෝධ
සුදු ගුණ අනන්තයි. සුදු ගුණ අනන්තයි. සුදු ගුණ අනන්තයි. විසින් රැස් කළා වූ භාවනාමය කුසලය මාර්ගඵල නිවන් පිණිසම හේතු. අපිට හොයාගන්න පුළුවන් නම් මේ වෙලාවේ තින්තූරයක්, ඒ කියන්නේ දර්ශනයක්, ගස් පලන් තියෙන පාරවල්, මිනිස්සු වගේ රූප කීපයක් තියෙන තින්තූරයක් හොයාගන්න පුළුවන්. තමන්නේ මොකක් හරි ටිකක් ලොකු එකක් වුණොත් හොඳයි. කමන්නේ තියෙන එක දෙන්න. අද මේ දෘශ්‍ය මාධ්‍ය පාවිච්චි කරන්න හදන්නේ. කත් අපි එකට යොදා ගන්න තියෙනවා. පේනවද මොනක්? නෑනේ. හා කවුරු හරි කමන්නේ නැහැ. කර විවිධ දේ තිබුණොත් හොඳයි. දැන් ගහක්, ලින්දක්, පාරක්, ගෙයක්, මිනිස්සේ හිට දර්ශන වෙනවා. වෙනවා දන්නේ නැහැ මේ කන්ති. අපි නැත්තම් අපි හිතාගනිමු චිත්‍රයක් පිළිබඳව එන්නේ මේ විදිහේ. තිබුණා නම් තමයි වඩාත් හොඳ. ගහකොළ තුරු අඳුළු සහිත බිමක පිහිටි ගියා. ඒ ආසන්නයේ ඉන්න බල්ලෙක් හරකෙක් ළමයේ මිනිස්සේ කාන්තාවක් ඒ වගේම මේ ගෙදරට එන පාරක් දැන් මේ වගේ චිත්‍රයක් අපි අපේ ඉදිරියේ තියෙනවා කියලා හිතාගත්තොත් ඉතින් අපි හිතන්න දැන් අපිට මේ ලිත්තියේ ඒ වගේ චිත්‍රයක් ඇත කියලා ඉතින් අපිට ගයක් වශයෙන් අපි හඳුනගන්න තැනක් තියෙනවා මේකට එන පාරයි කියලා හඳුනගන්න බවක් තියෙනවා. මේ ගෙදර ඉන්න කාන්තාවයි කියලා, මේ ගෙදර ඉන්න ළමේ, මේ ගෙදර ඉන්න බල්ලෙ, මේ හරකේ, මේ ලිඳ, මේ ගස් කියලා අපි පරිසරය පිළිබඳව හඳුනා ගැනීමක් කරනවා මේ පින්තූරයේ දිහා බලාගෙන. අපි සාමාන්‍ය ජීවිතයේදී ඕනම පින්තූරයක් අතට ගත්තාම අපි ඒ බඳු හඳුනා ගැනීමක් කරනවා. සමහර වෙලාවට අපි හඳුනා ගන්නවා මේ ඉන්නේ හවල් කෙනාය කියලා. මේ ඉන්නේ හවල් පුද්ගලයාය කියලා නමින්ද හඳුනා ගන්න අවස්ථා තියෙනවා. පින්තූරයක් දිහා බලලා. අපි මෙන්න මේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි හැමදාම කරන මේ ක්‍රියාව ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරලා ඒ සිදුවීම ඒ පාඩම සිතට සම්බන්ධ කරගත්තොත් අපි මේ මාසෙකමාර තුලම අහපු බණ අත්දකින ධර්මයක් බවට පත් කරගන්න පුළුවන් වේවි. දැන් හිතන්න අපිට ඕන අතීතයේ හෝ අනාගතයේ නොවේ වර්තමානයේ. දැන් මේ චිත්‍රය තුල තියෙන්නේ කඩදාසියක් මත තැවරුණු මොනාද තියෙන්නේ? වර්ණ ටිකක් තියෙන්නේ නේද? කහ පාට, කළු පාට, රතු පාට, සුදු පාට, නිල් පාට වර්ණ සංයෝජනයක් තියෙනවා. වර්ණ එකතුවක් තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ වර්ණ හා කොළයක් විතරයි. ඒ වර්ණවල නානත්වයක් තියෙනවා. කහ පාටක් තියෙනවා, රතු පාටක් ඇති, නිල් පාට ඇති, දම් පාට ඇති, කොළ පාට ඇති. ඒ විදිහේ වර්ණයන්ගේ නානත්වයක් තියෙනවා. එතකොට මෙතන ඇත්ත යථාර්ථය ගත්තාම කොළයක් මත තැවරුණු වර්ණ ටිකක් තියෙනවා. ඇත්ත ඒක. නමුත් අපි දකින්නේ අපි ගහක් දකිනවා. ලිඳක් දකිනවා. පාරක් දකිනවා, මිනිසියෙක්ව දකිනවා, ගෙයක් දකිනවා, හාවෙක් දකිනවා, බල්ලෙක්ව දකිනවා, හරකෙක්ව දකිනවා. දැන් මෙතන තියෙන්නේ සත්ව පුද්ගල යමක් දෙයක් නොවු කඩදාසියක් මත තැවරුණු සයක්. නමුත් අපි අදහසක් ඇති කරගන්න සත්ව පුද්ගල භාවයේ සත්පුද්ගල යමක් දෙයක් කියන අදහසක් උපදවා ගන්න. උපදවාගෙන අපි ඒක රසයක් විඳිනවා. මේ දකින දර්ශනය තුළ අපි යම් ආස්වාදයක් විඳිනවා. ඒක සමහරලාට ලෝභ සහගත වෙන්න පුළුවන්, සමහරලාට දේශ සහගත වෙන්න පුළුවන් ඒ ඇති වෙන සංකල්පයත් එක්ක. එතකොට දැන් බලන්න මෙතනදී අපි හඳුනා ගන්න යන තැනදී මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? අපි එතනට යොදා ගන්න, පනවා ගන්න සම්මතයන් මොනවද? මෙන්න මේ ටික හඳුනාගත්තොත් ඇතුළතින් දකින්න ඕන දහම එහෙම්මම මෙතන කියවෙනවා. මේක තේරුම් ගන්න පුළුවන් නම් ඇතුළතින් දැකිය යුතු අපි මේ කියන දහම හොඳටම තේරෙන්න ඕන. මේක තේරුම් ගන්න බැරි නම් ඒකත් බෑ. මේකත් බැරි නම් බතුත් බෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න දැන් ඇත්තටම මෙතන තියෙන්නේ මොකක්ද? පින්තූරයක ඡායාරූපයේ තියෙන්නේ මොකක්ද? දැන් අපිට ඒ තියෙන දේ තුළ අපට මැවෙන අපට උපදින අදහස මොකක්ද? දැන් ගහක් කියලා අපි අදහසක් උපදවා ගන්නවා. මේ මිනිසියෙක් කියන අදහසක් උපදවා ගන්නවා. මිනිසියෙක් ඇති තැනකද මේ මිනිසියා කියන අදහස උපදින්නේ? ගහක් ඇති තැනකද ගහක් කියන අදහස උපදින්නේ? ගෙයක් ඇති තැනකද ගෙයක් කියන අදහස උපදින්නේ? පාරක් ළිඳක් ඇති තැනකද මේ පාරක් ළිඳක් කියන අදහස උපදින්නේ? බල්ලෙක් බල්ලෙක් හරකෙක් ඇති තැනකද හරකෙක් බල්ලෙක් කියන අදහස උපදින්නේ? නමුත් දැන් මෙතන සජීවී වෙනවා. දැන් අපි දැක්කහම මේ ගහ හරිනේ. හදපු කෙනාට දෝෂාරෝපණය කරනවා. මේකනම් ටිකක් හොඳයි. ඔන්න ඒකේ ආස්වාදයක් විඳිනවා. ඒක හොඳයි. මේක ගැළපෙන්නේ නැහැ. අපි ලෝභ ද්වේෂ පහල කරගන්නවා මේ නිර්මාණයේ දිහා බලලා. දැන් එතකොට මේක ගහක් කියන අදහසක් ඉපදිලා තියෙනවා. ගහක් නැති තැනක ගහක් කියන අදහසක් ඉපදිලා. ගයක් කියන අදහසක් උපදවාගෙන තියෙනවා. මිනිස්සෙක් කියන අදහසක් උපදවාගෙන තියෙනවා. බල්ලෙක් කිය හරකෙක් කියන අදහසක් උපදවාගෙන. දැන් මේක අදහසක් වුණාට අපිට හැමතිස්සෙම මේ රූපයයි අදහසයි දෙක එකක්ම වෙලා. මේ ගහමයි. මේ ගෙයමයි. මේ මිනිස්සෙක්මයි. මේ බල්ලෙක්මයි මේ හරකෙක්මයි කියන මේ දෙක එකට එකතු වෙලා තියෙනවා. අපි ඒ නිසායි මේක ගහක් හැටියටම දකින්නේ. මේක ගෙයක් හැටියටම දකින්නේ. මේක හරකෙක් හැටියටම බල්ලෙක් හැටියටම දකින්නේ. අපි මොහොතකටවත් හිතලා නැහැ මේක නැති තැනක උපදින අදහසක් කියලා. වෙනස මෙතන තියෙන වර්ණ සංයෝජනයයි එතන උපදින හිතේ උපදින අදහසයි දෙකක් බව දන්නේ නැහැ. මේ දෙකම එකක් කොට මේ ගහමයි මේ ගෙයමයි මේ කාන්තාවක්මයි මේ පුරුෂයෙක්මයි මේ හරකෙක්මයි මේ බල්ලෙක්මයි කියන ඒකාන්ත අදහසකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක තමයි අපි අද දවසේ ලිහා ගන්න ඕන නිවැරදි කර ගන්න ඕන තැන මෙතන කොහොමද අපි නිවැරදි වෙන්නේ කියලා. මෙතන තියෙන අදහම මොකද්ද? මෙතන තියෙන දහම මොකද්ද කියලා. දැන් අපිට පේන්නේ මෙතන ගහක් හැටියට යම් වර්ණ සංයෝජනයක් දුඹුරු පාටට කොටසක් තියෙනවා කොළ පාටට තව ටිකක් තියෙනවා. මෙන්න මේ වර්ණ ටික අපි එකතු කරලා අපි හිතනවා ගහක්. දැන් මේ ගහක් කියලා දැනගන්නකොට මොකක්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? වර්තමානයේ මේ මොහොතේ අපේ ඇහැට ගැටුනේ මේ වර්ණය. ගියක් ගැටුනේ නැහැනේ. මේ වර්ණයයි ඇහැට ගැටුනේ. ඇහැට ගැටුණාම එතකොට ඇහැට ගියක් ගහක් නෙවෙයි හම්බ වුනේ වර්ණයක්. හැබැයි අපේ දැනගැනීම වෙනවා අන්තිමට ගහක් කියලා. එතකොට කොතනදදී අපි ගහක් කියලා දැනගත්තේ? එතකොට අපි ඇහැට ගැටිච්ච දේ අපි දැනගෙන තියෙනවද? ඇහැට ගැටුණු දේ දැනගත්තද අපි වෙනත් දෙයක් අපි කොහේ හරි අතීතයක් ගැන හිතලා ගහ කියලා දැනගෙන තියෙනවා. එහෙනම් වර්තමානයේ අපට ගැටුනේ වර්ණය. නමුත් අපි දැනගත්තේ ගහක් පිළිබඳව. ගහ කියන දැනුම අපි ඉගෙන ගත්තේ දැන් මේ මොහොතේ නෙමෙයි අපි හිටියේ. එතකොට දැන් අපිට හම්බ වෙලා තියෙන්නේ වර්තමානයේ ද අතීතයේ. දැන් වර්තමානයේ තුල අතීතයක් හම්බුණා නම් අතීතේ මෙරිලද තියෙනවා. එහෙනම් අතීතේ තියෙනවද? එහෙනම් අපි එහාට ගිහිල්ලා මේ ඉස්සෙල්ලා. මොකද අතීතේ හරි සුන්දරයි නේද? එතකොට අපි හැම තිස්සෙම වර්තමානයේ දකින්නේ නැහැ. වර්තමානයේ ඇත්ත වැහෙනවා. අතීතේ අපි ආවර්ජනය කරගන්නවා. දැන් බුදහම කියලා කියන්නේ මොකද? අතීතේ එක්කන්තය, අනාගතේ ඒකාන්තය, වර්තමානයයි මැච්. වර්තමානයේ දකින්න පුළුවන් නම් මැදුම් පිළිවෙත එනවා සම්මාදිට්ඨිය. එතකොට අපි දැන් ඇහැට ගැටුනේ යමක් ඊට හත්පසින් විරුද්ධ දෙ ධර්මතාවයක් තමයි අපි දැනගැනීම. එහෙනම් දැන් තේරුම් ගන්න අපිට දැන් සාමාන්‍ය නුවණකින් බැලුවත් අපිට පේනවා මේ බඳු වර්ණ සමූහයක් ඇති තැනක දැන් අපි සමස්ත මේ චිත්‍රය කියන මේ කොළයම ගත්තොත් මේකේ තියෙන්නේ වර්ණ. ඒකක් හැටියට ගත්තොත් වර්ණ. වර්ණයන්ගේ නානත්වයක් තියෙනවා. කහ පාට තියෙනවා, නිල් පාට තියෙනවා, කළ පාට තියෙනවා, දම් පාට තියෙනවා. වර්ණයන්ගේ නානත්වයක්. එතකොට වර්ණයන්ගේ නානත්වයක් තියෙනවා එක එක හැඩතලවලින් පිහිට. දැන් අපි එක වර්ණයකින් එක හැඩතලයකට පිහිටපු එකකට කියන එක නම. ඒ වර්ණයම තවත් විදිහකට පිහිටියාම තව නම. එතකොට නම වර්ණයට අයිතිද? නම වර්ණයට අයිති නම් ඒ වර්ණය කොතන යදුනත් ඒ නමයේ දෙන්නේ. දෙකේම යදිලත් නැහැ. දැන් කොළ පාට ටික මේ ගස් දෙවනේ අතු ටිකට යදුනහම එතන නම් මේ ගහේ අතු තමයි මේ තියෙන්නේ. ඕකේ පොළවේ කොළ පාට තියෙනහම එතනක් තියෙන කොළ පාටනේ. අපි ඒකට දකින්නකොට ඒකට කියන්නේ නැන්නේ ගහේ කොළ කියලා. වෙන අදහසක් එතන උපදවනවා. එතකොට එහෙනම් උපදින අදහස් මේ වර්ණයට අයිතිත් නෑ. පොළේට අයිතිත් නෑ. වර්ණයට අයිතිත් නෑ. මෙහි දෙකටම අයිති නැති දෙයක් තමයි අපි දැනගෙන තියෙන්නේ. මෙන්න මේ දැනගැනීමේ තියෙනවා මිත්‍යාවක් ඊළඟපස්සේ අරගෙන. හවසට රාත්‍රියේ ඉන්නවනම් අජේ මන්දරාත්‍රි. දවසක් එහෙම ගත්තාම ආයේ ප්‍රවාරණයක් ඕනේ නැහැ. අපි සමාදන් වුණේම දවල් කාලෙට. මෑණියන් කිලම් පස්. පූජා සි පූජනේ යන්න. එතකොට අපි දකින චිත්‍රය දිහා බැලුවහම එහි තියෙන්නේ වර්ණ. වර්ණයන්ගේ නානත්වයක් තියෙන. එතරම් තියෙන. හැබැයි ඒ වර්ණ නානත්වයේ තුල අපි හඳුනා ගන්නවා මේ එකක් ගහක් තව තැනක ගයක් තව තැනක කාන්තාවක් තව තැනක ළමයෙක් තව තැනක බල්ලෙක් තව තැනක ගවයෙක් තව තැනක පාරක් ලිලක් මේ ආදිවාසී හඳුනා ගැනීමක් කරන මේ හඳුනා ගැනීම කළ හැම තැනකම තියෙන්නේ එකම වර්ණය. වර්ණයේ ඇති තැන වෙනසකට තියෙන වර්ණ නානත්වයක් තියෙනවා. ඒකේ හැඩතලයේ හැඩේ හා වර්ණේ නානත්වයක් තියෙනවා. පෙනෙන ස්වභාවයේ හැඩේ වෙනසක් තියෙනවා. වර්ණයේ වෙනසක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. එතකොට මේ පෙනෙන වර්ණේ නානත්වය හා හැඩේ නානත්වය අනුව දැන් මේ වචන දෙක තේරෙනවද? ඥානත්වයේ අනුව අපි එක එක තැනට එක එක නම භාවිතා කරලා තියෙනවා. ඒ නමින් හඳුනාගත්තාම මොකද්ද වෙන වැරද්ද? දැන් අපිට හොඳයි හෝ නරකයි කියන්නේ සාපේක්ෂක වෙන්නේ මෙන්න මේ දැන ගැනීම. දැන් ගහ කියන දැන ගැනීම තුනම අයියෝ මේ ගහ හරි තවුත්. හිතේ දෝමන සහගත බවක් ඇති වුණා නේද? ඒ චිත්‍රය පිළිබඳවත් සමහරලාට ඒක ඇඳපු කෙනා පිළිබඳවත්. දැන් මේ ලෝභ ද්වේෂ දෙකම ඇති වුණේ, ඒ ද්වේෂය ඇති වුණේ ගහක් කියන දැකීම නිසා. දැන් ගහක් නැත්නම් අපි ගහක් හදාගෙන ගහ නිසා දුක් විඳිනවා. එහෙද? ගහ ලස්සනයි. එතකොට ලෝභ සහගත බව. එතකොට ලෝභ සහගත බව ඇති වුණේ වර්ණය නිසා නෙමෙයි, ගහ නිසා. ගහ කියන්නේ අපි හිතෙන් හදාගත් එක. දැන් මෙතන ගහක් තිබුණේ නැහැ, ගහක් නැති තැනක ගහ හදා. එතකොට අපිට හැම තිස්සෙම මෙන්න මේ ලෝභ සහගත බව, ද්වේෂ සහගත බව ඇති වෙන මෙන්න මේ මොඩකම. අපිට හැම තිස්සෙම සත්ව, පුද්ගල, ආත්ම නොව යමක්, දෙයක්, ද්‍රව්‍යයක්, කාරණාවක් වශයෙන් ගත නොහැකි ධර්මතාවයක් තමයි හැමතිස්සෙම හමු වෙන්නේ. එහෙත් අපි හැමතිස්සෙම ඒ යථාර්ථයේ වහලා නැති දෙයක් ඇති බවට හදා ගන්න බවක්. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නෙමෙයි. දැන් අපට තේරෙනවා මේ මෙතන තියෙන්නේ වර්ණය, වර්ණ නානත්වයක් විතරයි. එතකොට මේ වර්ණත්වය ගැටෙන්නේ ඇහැට. ඇහැට ගැටුනහම මොකද්ද වෙන්නේ? චක්කු විඥානේ. ඊළඟට මොකද වෙන්නේ? ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වුණාම ඊළඟට වෙන්නේ මොකද? වේදනාවක් ඇති වෙනවා. ඊළඟට සංඥාව හඳුනන බව ඇති. ඊළඟට සංචේතන හිතන බව ඇති. එතකොට දැන් මෙතන තියෙනවා මොනවද? නාම, නාම රූප දෙකම තියෙනවා. මෙන්න මේ නාම රූප දෙකම එකතු වෙච්ච තැන තමයි අපට දැකීම කියන ඵලය හම්බ වෙන්නේ. දැකීම. මෙන්න මේ දැකීම කියලා කියනකොට එතන තමයි අපිට ඊළඟට වාරයේදී මේ දැකපු දේ හිතන්න කියන අවස්ථාව හම්බ වෙනවා. මේ දැකීම කියන තැනට එනකන් කුසල්ද නැහැ, අකුසල්ද නැහැ, කර්මද නැහැ, ක්ලේශද නැහැ. මේ යම් රූපයක් හැට ගැටුනහම දකින්නවා කියන කාරණාව එහෙම්මම සිද්ධ වෙනවා කාටත්. වැරද්ද එතන නෑ. දැන් අපි යම් මෙන්න මේ ආකෘතිය, මේ හැඩය දකිනවා. හැබැයි ඒකට තාම නමක් නෑ. ඒකට පනවපු සම්මුතියක් නෑ. ඊළඟට මෙන්න මෙතනින් එහාට තමයි රූප විතක්ක, රූප විචාර කියලා තියෙනවා. රූප විතක්ක, රූප විචාර, රූප තණ්හා. රූප විතර්කයට නගනවා කියලා කියන්නේ අරමුණට නගනවා. එතකොට සිතට අරමුණක් හම්බ වෙලා තියෙනවා දැන්. විතර්කය කියලා කියන්නේ සිතේ අරමුණට නගන ස්වභාවය. විතර්කය. විචාරය කියන්නේ විමසන බව, හිතන බව. දැන් මේ ටික හැට ගැටුනහම සිතට අරමුණක් හම්බ වෙනවා. සිතට අරමුණක් එනකොට හරියට මේ රූපේ අපි තව කණ්ණාඩියකින් බැලුවාම දැන් කණ්ණාඩියෙන් අපිට මේ රූපේම පේනවා. නමුත් මේක නෙවෙයිනේ. තේරුණාද මම මේ කියන එක? දැන් මේ රූපයත් බොරුවක් මුලාවක් තියෙන්නේ. දැන් තවත් වතාවක් අන්නාඩියනුත් පේනවා අපි සමාජලාට එතන අතරට. දැන් අපිට හිතට හම්බ වෙනවා කියන්නේ හරියට මෙහි තියෙන එකක් අන්නාඩියට හම්බ වුණා වගේ. එතකොට දැන් සිතට මෙන්න මේ අරමුණ දැකීම කියන අවස්ථාවේදී මෙන්න මේ යම් හැඩයක් වර්ණයක් දර්ශනය වෙන බවක් තියෙනවා. ඊළඟට සිතට අරමුණ වෙන්නේ මෙන්න මේක. නැවත වතාවක් මේක අරමුණක් වෙලා, කියන්නේ ධම්මායතනය මනායතනයට අරමුණු කිරීමක් කරනවා. මේ සිතින්ම හටගත්ත දේ තවත් සිතකට අරමුණක් වෙනවා. විතර්කය, රූප විතර්කය. එතකොට හිතට අරමුණක් වෙනකොට මෙහි තියෙන භෞතික දේ නෙමෙයි හමු වෙලා තියෙන්නේ. ඒ අරමුණ විතර්ක කරනකොට, විතර්ක කරනකොටයි අපිට අතීතය පිළිබඳව අමී ගහ, මේක අඹ ගහ, මේක දෙල් ගහ, මේක කොස් ගහ, මේ ගහට නමකුත් එක්කම නිකං ගහක් කියලා දැනගන්නවත් නෙමෙයි, මේ ගහට නමකුත් දාලා සමහරලාට මේ ගහ හිටුවේ කවුද කියලා අත්ඔක්කොම මතක් කරගන්න. ගෙනෑවේ කොහෙන්ද කියලා අත්ඔක්කොම මතක් ලොකු දැනගැනීමකට එනවා ඇතුළට. අපිට දැන් මෙන්න මේ දෙපළම හඳුනා ගන්න ඕන. ඇතුළත මේ වගේම චිත්‍රයක් අපට ඇඳෙන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව දිහායි වැඩියෙන් බලන්න පුරුදු කරගන්න වෙන්නේ. මෙතනින් අනුමානයෙන් අපි තේරුම් ගන්න මෙතන දකිනකොට අපිට හැමතිස්සෙම මේ ගහක් මේ ගයක් කියන හඳුනා ගැනීම වෙන්න අතීතයේම සිහි වෙන්න ඕන. අතීතයේම සිහි වෙලයි අතීතයට ගිහිල්ලයි අපි මේ ගයක් මේ ගහක් මේ පාරක් මේ හරකෙක් මේ බල්ලෙක් කියලා දැනගන්නේ. එතකොට දැන් අපි මතක තියෙන්න ඕන අතීතයට ගියත් අනාගතයට ගියත් ඒ නඳුන් පිළිවෙත නොවන බව. දැන් අපිට ඕන අතීතයටත් නොගින් අනාගතයටත් නොගින් වර්තමානයේ තුල දැකිය යුතු ඇත්ත දකින්න. දැන් අපි චිත්‍රය තුල දැකිය යුතු ඇත්ත වර්තමානයේ තුල ඇත්ත දැක්කොත් අපට තියෙන මොනවද? වර්ණේ. වර්ණේ තියෙන. දැන් අපි ওই චිත්‍රයේ ওই විදිහෙම දැන් හිතට ගලපගමු. ඉස්සෙක පියාගෙන ওই චිත්‍රයේ ওই විදිහෙම අපිට පුළුවන් හිතෙන් දකින්න. දැන් බලන්න හිතේ දැන් මොනවද තියෙන්නේ? එතනත් අර වර්ණ සටහන් එහෙමම තියෙනවද? ඒ ස්වરૂපයෙන් ඒ විදිහෙම පෙනී සිටින බවක් මවා දෙන බවක් තියෙනු නේද? ඒ වර්ණ සටහන් ඒ විදිහෙම හිතේ හැදිලා තියෙනවා. දැන් අපි අර චිත්‍රය දකින්න කොටත් ගහ කියලා හිතුණා වගේම මෙතනදීත් අපිට ගහ කියන අදහසම එනවා. ගේ කියන අදහසම එනවා. කාන්තාවක් පිරිමියෙක් කියන අදහසම එනවා. බල්ලෙක් හරකෙක් කියන අදහසම එනවා. දැන් එතනයි මෙතනයි වෙනස මොකක්ද? ධර්මතාවයේ හැටියට ගත්තාම කිසි වෙනසක් නැහැ. එතනත් ධාතුව මෙතනත් ධාතුව. එහෙත් තිබුණේ ධාතුව මෙතනත් තියෙන ධාතුව. එතනදී අපිට හම්බුනේ එළියේදී අපිට හම්බුනේ චක්කු ධාතු, රූප ධාතු, චක්ක විඤ්ඤාණ ධාතු. දැන් හම්බ වෙලා තියෙන්නේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. එහෙනම් තියෙන්නේ දැන් අතනදී අපි ගත්තේ කොළයක් ආවරණයක්. දැන් මෙතන තියෙන්නේ ධාතුව හා ධාතුන්ගේ නානත්වය. කොළේ කියන පැත්තකට දාන්න අතන තියෙන්නේ වර්ණේ හා වර්ණ නානත්වය. දැන් ඇතුළතින් අපට දකින්නකොට තියෙන මොකක්ද? ධාතුව තියෙන්නේ. ධාතුවේ නානත්වයක් තියෙන. ධාතුවේ හැඩය වර්ණය වෙනස් වෙලා තියෙන. වර්ණ, ගන්ධ, රස ධාතුන් හටගන්න දේවල් නේවා. දැන් පෙනෙන ස්වභාවයේ ආකෘතියේ වෙනසක් තියෙනවා. තව විදිහකින් අපි ගත්තොත් මේ පේන්නේ සිතමයි, සිතුවිලිමයි. ඒක පෙනෙන ස්වභාවයේ වෙනසක් තියෙනවා. දැන් හොඳට හඳුනගන්න, හොඳට බලන්න එතන. දැන් එතනදී මේ ධාතුවේ නානත්වය මට එකකට ගහක් කියන අදහස, තව තැනකට ගයක් කියන අදහස, කාන්තාවක් කිය, පුරුෂයෙක් කිය, පල්ලෙක් කිය, හරකෙක් කිය කියන අදහස ඒ විදිහටම උපදිනවා. දැන් ඔන්න තේරුම් ගන්න මම අර ඊයේ කියපු උපමාව. පඹයක් ඇති තැන මිනිස්සෙක් කියන අදහස. දැන් තේරෙනවද පඹයා? පඹයක් ඉන්නේ. පඹයා පඹයා හැටියට නොදැක්කොත්, ධාතුව ධාතුව හැටියට නොදැක්කොත් මිනිස්සෙක්ම පේනවා. ගහක්ම පෙනේ. ගයක්ම පෙනේ. හරකෙක් බල්ලෙක්ම පෙනේ. හැබැයි අපි ධාතුව ධාතුව හැටියට දැක්කොත්, පඹය පඹය හැටියට දැක්කොත්, මේ මනෝ ධාතුවයි මේ ධම්ම ධාතුවයි මේ මනෝ විඥාන ධාතුව ඇති කල්හි මේ පෙනෙන ස්වභාවය දැනගැනීම මාත්‍රයක් තියෙනවා. අපට ඒ ධාතුවේ ස්වභාවය මේ කොළේ මත තියෙන දෙයි යථාර්ථය නොදන්න නොපෙනෙන හැම තැනකම ගහක් තියෙනවා, ගයක් තියෙනවා, මිනිස්සෙක් ඉන්නවා, කාන්තාවක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, හරකෙක් ඉන්නවා, ගයක් තියෙනවා. මෙවිච්ච ලෝකයක් තියෙනවා. නැති තැනක ඇති දෙයක් හදාගෙන තියෙනවා. පඹයක් ඇති තැනක මිනිස්සෙක් කියන අදහසක්. දැන් මේ මිනිස්සයා කියන අදහස සජීවී වෙලා ඒක සැබෑවක්ම වෙලා මිනිස්යාගේ හොඳ නරක ගුණ දොස් මේ දේවල් ගැන අපි කතා කරමු. මිනිස්යා නිසා ලෝභ, ද්වේෂ, මේ ආදී විවිධ දේට කුසල් අකුසල්, පින්පව් මේ දෙකටම වැටෙනවා. මිනිස්යා කියන දැනගැනීමට, සත්‍යයා කියන දැනගැනීමට සාපේක්ෂව. දැන් අර ගවයා එනකොට හොඳ මසක් කියලා හිතුණු චිත්‍රය කියලා නෑ. ඉතින් අකුසල හිතක් පහළ වුණේ නේ මරා ගන්න හිතුණොත්. එහෙම හිතෙන්න පුළුවන්. දැන් එතකොට අකුසලයේ උපදවා ගත්තේ බලන්න. දැන් අර අපි කිව්වනේ අර කතා කරද්දී අර පොඩියෙක් ඉන්න තැන කෙනෙක් මේක කෙස්ලොම් නේද අසුබ වශයෙන් බැලුවා, කෙනෙක් අනිත්‍ය වශයෙන් බැලුවා, කෙනෙක් මරලා දාන්න හිතුවා, කෙනෙක් හිතුවා බොහොම සිල්වත් ගුණවත් යහපත් කෙනෙක් වගේ කියලා විවිධ අතට හිතුවානේ. එතකොට මෙන්න මෙතනදිත් ඒ වගේමයි. අපිත් හැමතිස්සෙම පඹයෙකුට තමයි රැවටිලා ඉන්නේ. මෙන්න මේ පඹයා පඹයා හැටියට හඳුනගෙන පඹයා ඇති තැන මිනිස්සෙක් කියන අදහසින් මිදෙන්න පුළුවන් වුණොත්, සත්වයේ පුද්ගලයෙක් කියන අදහසින් මිදෙන්න පුළුවන් වුණොත් මේක තමයි සක්කාය දෘෂ්ටියේ මිදීම. එතකොට දැන් තේරුම් ගන්න අපි සක්කාය දෘෂ්ටියට වැටෙන්නේ කොතනද කියලා. මොනද දැන් භාවනා කරන්න ඕන පිළිවෙල අරමුණ මේ හම්බ වෙන්නේ. අපි දැන් ඔය චිත්‍රයක් හිතට ගත්තා. එහෙම ගන්න ඕනේ නැහැ. හිතේ හැමතිස්සෙම හැම මොහොතකම ඔය වැනි චිත්‍ර ඇඳෙන්නේ. දැනගැනීම කියන තැනට එනකොට, දැනගැනීමක් කියන තැනට එනකොට අපිට හම්බ වෙලා තියෙන ඔය වගේම සිතුවම අපි ඒ වෙලාවේදී ප පඹයා පඹයා හැටියටම හඳුනා ගන්න උත්සාහවත් උනොත් අපට පුළුවන් වේවි මනුස්ස සත්ත්ව පුද්ගල කියන සංකල්පෙන් නිදෙන්න. දැන් සත්ත්ව පුද්ගල සංකල්පයට වැටිලා හරි තමන්නේ බලන්න පුළුවන්. දැන් සත්ත්ව පුද්ගලය කියන අදහස උපන්නේ මේ වර්ණ ටිකක් ඇති තැනනේ කියලා මේ චිත්‍රය දිහා හොඳට බලන්න. මේ ගහක් නැති තැනක ගහක් කියන අදහසක් උපන්න නේද? ගෙයක් නැති තැනක ගෙයක් කියන අදහස ඉපදිලා නේද? මිනිසෙක් නැති තැනක මිනිසෙක් කියන අදහසක් උපදිලා නේද? කාන්තාවක් නැති තැනක කාන්තාවක් කියන අදහසක් උපදවාගෙන මේ තියෙන්නේ. බල්ලෙක් නැති තැනක බල්ලෙක් කියන අදහසක්, හරකෙක් නැති තැනක හරකෙක් කියන අදහසක් උපදවාගෙන මේ තියෙන්නේ. හොඳටම හඳුනගන්න එතකොට. එතකොට චිත්‍රය දිහා බලලා එහෙම හඳුනගෙන ඊළඟට බලන්න මම මේ දැන් සිටින් මේ වටාපතක් කියලා දැනගන්න, මේ හාමුදුරුවෝ කියලා දැනගන්න, මේ අම්මා කියලා දැනගන්න, මේ ගෙදර කියලා දැනගන්න, මේ දුව කියලා, පුතා කියලා, මහත්තයා කියලා මොනවා හරි යමක් දෙයක් සත්‍ය පුදුලෙක් හැටියට දැනගැනීමකට ආවේ. මේ දැනගත්තේ මොකද්ද? මෙන්න මේ බඳු ධාතු ඇති තැන, අනේ ස්කන්ධ ධාතු ආයතන, මේ බඳු ස්කන්ධ ඇති තැන, දුක්ඛ ස්කන්ධ ඇති තැන මේ බඳු පුද්ගල දැනගැනීමක් ආව නේද? මේ බඳු ආයතනයක් ඇති, මන ආයතන, ධම්ම ආයතන ඇති තැන මෙතන සත්‍යයක පුද්ගලයෙක් විගහක් කොලක් කියන අදහසක් උපන්න නේද? මේ මනෝ ධාතුව, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතුව ඇති තැන, මේ එක තැනකින් කොයි තැනකින් හරි තේරුම් අරගෙන නිබඳු ධාතුවක් ඇතිවෙන නිබඳු පුද්ගල සංකල්පයක් උපන්නේ. මේක සංකල්පයක් ඇති, මේ ධාතුව නොදන්නා තැන උපන් සංකල්පයක් නේද? මෙතන ධාතුව ඇති තැන උපන් අදහසක් නේද පුද්ගලයා? එතකොට පුද්ගලයා කියලා කියන්නේ ඉතින් හදාගත් එකක් නේද? ධාතුව ඇති තැන නිබඳු උපන් අදහසක් නේද? එතකොට මේ අදහස උපන්නේ මෙන්න මේ ධාතුව ඇති තැන නේද? මේ ධාතුව ධාතුව ඇතිව නොදකිනකොට පුද්ගල කියන අදහසක් වෙනව නේද කියලා හඳුනාගත්තොත් උතන තමයි සක්කාය දෘෂ්ටිය දුරු වෙන තැන. චතුරාර්ය සත්‍යයට ගලපන්න පුළුවන් වෙන්නේ උතන. චතුරාර්ය සත්‍ය හම්බ වෙන්නේ උතනද? ඔය ටික බලන්න පුළුවන් නම් දුක කියලා කියපු තැන හම්බ වෙනවා. පංචපාදානස්කන්ධා දුක්ඛ. දැන් මේ දැකීම, හීම, දැනීම, දැන ගැනීම කියන ටික ලැබෙන්නේ ස්කන්ධ ටික ඇති තැන. එක්ක ආයතන ඇති තැන. එක්ක ඇහත් රූපයක්, එක්ක කන ශබ්දයක්, එක්ක නාසයත් ගන්ධයක්, දිවත් රසයක්, කයත් පහසක්, සිතත් සිටුවේ. මේ ටික ගැටිලා. ඊළඟට ස්පර්ශයෙන් වේදනා, සංඥා, සංඛාර ඇති වෙනවා. එතකොට නාම රූප එතන තියෙනවා. එතකොට දැන් අපිට පුළුවන් එක්ක ස්කන්ධ ඇති තැන නිබඳු අදහසක් ආවා කියලා බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ ආයතනයේ උපන්කල්. ආයතනේ. දැන් ආයතනේ හඳුන ගන්නවා. සිතෙන් නම් අපි දකින්නේ මන ආයතනයක්, ධම්ම ආයතනයක් ඇති තැන. එතකොට හැබැයි අපි එතකොට දැනගෙන තියෙන්න ඕන අපි අර කලින් කියපු කරුණු ටික හොඳට අධ්‍යයනය කරලා තිබුණු කෙනෙකුට තමයි මේ ටික වළංගු වෙන්නේ. එහ කියන්නේ මොකද්ද? රූපේ කියන්නේ මොකද්ද? විඥානයේ ස්පර්ශය කියන්නේ මොකද්ද? වේදනා සංඥා චේතනා කියන්නේ මොනවද කියලා හොඳින් නිතර අර දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත බවට නිතර නිතර මෙනෙහි කරලා පුරුදු කරලා තිබිච්ච කෙනාට මේ ධාතු ඇති තැන මේ බඳු අදහසක් උපන්න නේද? මෙතන මේ ස්කන්ධ ඇති තැන මේ බඳු අදහසක් උපන්න නේද කියලා දකිනකොටම එයා දකින්නේ අර දුක්ඛ ලක්ෂණේ. එහෙනම් මේ දුක යෙදුණු තැන නේද මේ අදහස උපන්නේ. ඔන්න ඔතනදී තමයි සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. වේදනා පඤ්චය තණ්හා, තණ්හා පඤ්චය උපාදානනි. දැන් අපිට ඔය අරමුණු දකින, අහන, දැනෙන, දැනගන්න දේ තුල එක්ක අපිට සතුටක්, සැප වේදනාවක් උපදිනවා. එක්ක දුක් වේදනාවක් උපදින. එහෙම නැත්තම් සැපද නොව දුක්ද නොව වේදනාවක්. සැප වේදනාවක් ඇති වෙනකොට එතන තියෙනවා රාගානුසය. දුක් වේදනාවක් ඇති වෙනකොට පටිඝානුසය. අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනකොට මොහානුසය. එතකොට රාග ද්වේෂ මොහොහත් නම් ඒක මාර්ගය නෙමෙයි, ප්‍රතිපදාව නෙමෙයි. දැන් අපට මැදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනකොට රාග ද්වේෂ මොහ දුරු වෙනවා. එතකොට රාග ද්වේෂ මොහ දුරු වෙන පිළිවෙත ප්‍රතිපදාව තමයි මාර්ගයේ දර්ශනය. දැන් ඔන්න මේක එහෙම වෙන්න ඕන මෙතනදී. කොහොමද වෙන්නේ? සැප වේදනාවක් ඇති වුණා. සැප වේදනාවක් ඇති වුණාම අපි සැපෙහි සැපවත් වෙනවා. සැපේට සතුට වෙනවා. සතුට වුණා කියලා කියන්නේ අපි සිත ලෝභ සහගත කරගත්තා. දැන් අපිට ඕන රාගානුසය දුරු කරන්න. රාගානුසය දුරු කරන්න නම් කොහොමද කරන්නේ? දැන් අනුසය ධර්ම සිඳින පිළිවෙත තමයි ඔය දැන් හොයාගත්තේ. දැන් සැප වේදනාව උපන්නේ යමකට සාපේක්ෂකෝනේ. දහක් හෝ කෙනෙක් හෝ කියන දැනගැනීමකට ඇවිල්ලානේ. දැන් බලන්න ඕන මේ දැනගැනීම ඇති වුනේ ස්කන්ධ ටික වැය වෙලා. දැන් ස්කන්ධ ටික හොඳට කලින් අර අපි කියපු විදිහට පුරුදු කළා නම් අපංහි බලන්න දෙයක් නැහැ. දැන් දන්න ඔක්කොම ඇහත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඇහැට ගැටුණු රූපයත් දුක්ඛ ලක්ෂණයකින් යුක්තයි. එතකොට රූපස්කන්ධයේ රූපේ දුක්ඛ ලක්ෂණයෙන් ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රියනායකින් තියන්ගින් වෙන්නේම කැමති දේ කැමති ආකාරයෙන් උපවැත්ම ආදී සියලු දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. වේදනාව හටගත් දෙයක්, ඒකත් උප්පත්ති දෙයක්. ජරාවට මරණයටපත් වෙනවා. කැමති තැනන උපවතින, අකමැති තැනට යන වෙනස් වෙන දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. සංඥාවත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. සංඛාරයත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. විඥානයත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලා අපි ඔන්න අර පෙර කොටස මෙන්න මෙතනදී තමයි ඕන වෙන්නේ. වැඩිපුර එතන කරලා තියෙනවන, පුරුදු කරලා තියෙනවන. එතකොට මෙන්න මේ දැනගැනීම ආවේ මේ ස්කන්ධ ටික යෙදිලා කියලා කියනකොට මෙයා දකින්නේ මොකද්ද? එතන යෙදිලා තියෙන මොකද්ද? දුක. දුක යෙදිලායි, දුක් වූ ස්කන්ධ ටික යෙදිලායි මේ සැපයි කියලා ගත්ත, හොඳයි කියලා ගත්ත දැනගැනීම ආවේ. දැන් මේ දැනගැනීම ඇති වුනේ මේ දුක් වූ ස්කන්ධ ටිකෙන් කියලා දකිනකොටම එතන දැන් මෙතෙක් සැපයක් තිබුණා නම් ඒ සැපේට මොකද වෙන්නේ? ඒක මුලාවක් බව දන්නවා. රැවටුමක් බව දන්නවා. දැන් හිතන්නකෝ අපි ලංකාවේ ගත්තොත් එහි තියෙන බාලම ලීය තමයි කොත්තලීය, කුළු ඉඹුල් ලීය. එක වැඩකට ගන්න පුළුවන්, ওই සැටලීමකට ගන්න, දෙවෙනි වැඩ කරන්න ගන්න බෑ. ඇතේ බාල. ඊළඟට තියෙන එක තමයි ඇල්බීසිය. අපි හිතමු ලස්සනට කැටයම් කරලා ලස්සන කබල් දෙකක් හදලා තියෙනවා ඉඹුල් ලීය. පොලිස් කරලා බොහොම ලස්සනට ප්‍රියමනාපව තියෙනවා. හැබැයි ලස්සනට ප්‍රියමනාපව තිබුණත් දැන් අපි දන්නවනම් අපි දැනගත්තොත් මේක හදලා තියෙන්නේ මෙන්න මේ ලීයෙන් කියලා අපට ඒක වටිනාකමක් පේනවා. ඒක ලීය වර්ගයේ නොදැනගත්තොත්, බාල ලීයක් බව නොදැනගත්තොත් ඒ පෙනෙන කැටයම් ටික දැක් බලලා පොලිස් එක දිහා බලලා වටිනවා කියලා හිතුණත් හොයලා පරීක්ෂා කරලා බලනකොට බාලම බාල ලීයක් නම් අපි ඒක කොච්චර ලස්සන ස්වරූපයෙන් තිබුණත් ඒකට හොඳයි වටිනවා කියලා කියන්නේ නැහැ. ඒක පිච්චුච්ච අදහස එහෙම මතයල. ඒ වගේ සැප වශයෙන් සැප වේදනා උපදින අරමුණක් අපිට ලැබුණත් ඒ දැකීම දැනීම ලැබුණේ මෙන්න මේ දුක් වූ ස්කන්ධ ටික නිසානම් අපි දුක දුක හැටියට දකිනකොටම මේ සත්ව පුද්ගල වශයෙන් ඇති කරගෙන තිබිච්ච යම් සංකල්පයක් වුණා කෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගත්ත ඒකට ඉඩක් නැතුව යන සමුදේ දුර වෙන දුක දුක හැටියට දකිනකොට සමුදේ උතුරු. දැන් ඊළඟට එතන එහෙම දකිනකොට සැප වේදනාවක් තිබුණා නම් සැප වේදනාවේ සැපවත් වෙන්නේ නැහැ. මේ සැප වේදනාවක් ඇති වුණා සැප වේදනාව මෙන්න මේ දුක් වූ හේතු ප්‍රත්‍යංගේ හටගත් එකක් කියලා දකිනකොට සැපෙහි සැපවත් වෙන්නේ නැහැ. සැප වේදනාවේ උපේක්ෂාසහගතයි. දුක් වේදනාවක් ඇති වුණාම දුක් වේදනාවක් හටගත්තා. දන්නවා. දුක් වේදනාව හටගත්තෙත් මේ දුක් වූ ස්කන්ධ ටික වැයෙන. එතනදි දුක් වෙන්නේත් නැහැ. දන්නු හටගත්ත ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට මේ වේදනාව නිරුද්ධ වෙනවා. අදුක්කම සුඛ වේදනාවක් ඇති වුණත් ඒ දන්නු මේ දුක් වූ ස්කන්ධ ටික වැය වෙලාමයි මේ අදුක්කම සුඛ වේදනාව හටගත්තේ. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට මේ අදුක්කම සුඛ වේදනාවක් නිරුද්ධ වෙනවා කියලා දන්නවා. එතකොට ඕන දැන් මෙතනට ආපු කෙනා සැප වේදනාවේ දුක් වේදනාවේ අදුක්කම සුඛ වේදනාවේ තුනෙහිම උපේක්ෂා. මෙන්න මේ තුන් තැනම උපේක්ෂාවේ ඉන්න පුළුවන් නම් ඒකට කියනවා ආරි උපේක්ෂා. ලෝකේ උපේක්ෂාවක් තියෙනවා සැප වේදනාවට නැතුව දුක් වේදනාවට නැතුව නැදක් තියෙනවා. ඒක අනාරි. ලෞකික ධ්‍යානවලදී උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂාසහගත බවක් තියෙනවා. නමුත් ඒක අනාර්ය. ආර්ය උපේක්ෂාව වෙන්නේ මේ තුන් තැනේම උපේක්ෂා. එතකොට තුන් තැනේ උපේක්ෂා සහගත වෙනවා කියලා කියන්නේ අනුසය, ලෝභ, ද්වේෂ, මෝහ නැහැ. අනුසය ධර්ම නැහැ. රාගානුසය, පටිඝානුසය, මෝහානුසය එතන යෙදිලා නැහැ. ඒ ටික ඉවත් වුනේ කොහොමද? වේදනාව උපදින්නේ අරමුණකට. අරමුණක් කියන්නේ අපි මොන හරි දෙයක් කියලා දැනගත්තේ නැති තැනක හදාගත් එක. එතකොට නැති තැන හදාගත්ත හැටි අපි කොහොමද බලන්නේ? මෙන්න මේ ස්කන්ධ නැති තැන, මේ ධාතු එක්කන, මේ ආයතනය එක්කන බඳු අදහසක් උපදලා තියෙනවා කියලා. ඒ අදහස උපදින්න හේතු වෙච්ච අනිත්‍ය දුක්ඛ ආදී ස්කන්ධයන්ගේ ලක්ෂණේ හඳුනනකොට උන පඹයා පඹයා හැටියට දැනගන්නකොට මිනිස්සෙක් කියලා ගත්ත අදහස වැරදි. මනුෂ්‍යයාට සාපේක්ෂව හොඳයි කියන හෝ නරකයි කියන, සුභයි හෝ අසුභයි කියන, ලස්සනයි හෝ අවලස්සනයි කියන මොනවා හරි අදහසක් තිබුණා නම් ඒවත් එහෙමම ඉතුරුක් නැතුවම ඉවරට ඉවර වෙලා යන. ඉතින් මෙන්න මෙතන තමයි සක්කාය දෘෂ්ටිය දුරු වෙන්නේ, විචිකිච්ඡාව දුරු වෙන්නේ, සීලබ්බත පරාමාස දුරු වෙන්නේ. මේ ටික දැනගත්තාම දන්නවා, දකින්න කෙනා දන්නවා දැන් මෙතනයි මේ සියලු කෙලෙස් නැති කරන්නේ. මෙතන නැති කරන්න වෙන දෙයක් කරලා හරියන්නේ නැහැ, මේකමයි කරන්නේ. මේ ඇත්ත ඇටි සැටියෙන් දකින්නම ඕනේ. මේක දකින්න හැර වෙන දෙයක් කරලා හරියන්නේ නැහැ කියලා දන්න. වෙන කළ යුතු වෘත සමාදාන ගැන අදහසක් නැහැ. දැන් කළ යුත්ත මොකක්ද කියන එක හරියටම නිශ්චිතයි. අරකත් කරන්න ඕනේ, මේකත් කරන්න ඕනේ, අරවත් ඕනේ, මේවත් ඕනේ කියන එකක් නැහැ. කළ යුත්ත හරියටම කියනවා. ඊළඟ කිසිම සැකයක් නැහැ. එතකොට ඒ කාන්තියෙන් මෙහෙම බලනකොට මෙහෙම වෙනවා. මෙහෙම නොබැලුවොත් මෙහෙම වෙනවා. මේ දැනෙන දැනගන්න දේට සාපේක්ෂව බලන්න ගියොත් මේ කෙලෙස් හටගන්නවාමයි. දැනෙන දැනගත්ත දේ මෙන්න මේ දුක් වූ ස්කන්ධයන්ගෙන් හටගෙන මේ ස්කන්ධය අනිත්‍යයි, ඒව නිදෙනකොට මේ දැනගැනීමෙන් මෙතන නිබුද්ධ වෙනවා කියලා නිරෝධයට බැලුවොත් මේ කෙලෙස් හටගැනීමක් නෑ. ආශ්‍රවයන්ගේ පහළවීමක් නෑ. දුක ගෙවෙන බවක් තියෙනවා කියන්නේ කවුරුවත් කියන්න ඕනේ නැහැ. තමම දන්නවා, තමම දකින්න. ඉතින් මේ ධර්ම දැන ගන්න, දකින්න, සහවත් වෙන්න අපි තවල් 12න් පස්සේ මේක ටිකක් තේරුම් ගත්තාය පුළුවන් නම් ඉස්සෙල්ලම 10 වගේ අස්නායන්. දැන් අපහු කියා දෙන්න දෙයක් නැහැ. මේ ටිකක් නොතේරුණා නම් විතරක් එන්න මල්ලන්න. නොතේරුණා නම් විතර මේ ටික තේරුම් ගත්තා නම් එද්දී ආයි බනහන්න ඕනේ නැහැ. මෙච්චරයි මේ ටික කියන්න තමයි මේ ඔක්කොම කියන්නේ. මේ ටික තේරුම් ගන්න හොඳට. අර වගේ රූප සතරක් ටිකක් ඇතිව හම්බ වෙන්න පුළුවන් නම් වඩා සුදුසුයි. හොඳයි, එහෙනම් තොරන් සාරණ